විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සොයායන සාහිත්‍යමය චාරිකාව. සෑම දෙමසකටම වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන් විදිලියෙන්. අයිබෝන් ඔබ සියලුම දෙනාට අපි මාසයකින් අනතුරුව විශ්ව සාහිත්‍යයේ රස මුසු තැන් හොයායන අපේ සාහිත්‍යමය සාකච්ඡාව ආරම්භ කරන්නට අද දවසේදීත් සූදානම්. විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් යටතේ ශ්‍රී ලාංකීය කාන්තාවන් පිළිබඳව අද අපි වැඩිපුර කතා බහ කරන දවස. ඔබ දන්නවා නිර්මාණකරණයේ පැත්තෙන් බොහොම අතලොස්සයි ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන අපේ කාන්තාවන් සිටින්නේ. ඒ අතරිනුත් ඔබත් කියවලා තියෙන රසවත් පොත්පත් ගණනාවක් නිර්මාණය කරලා තියෙන ආදරණීය ලේඛිකා අනුලද සිල්වා නිර්මාණකාරිණිය වටා ඇය තෝරාගත් කාන්තා චරිත කිහිපයක් සිංහල සාහිත්‍යයට ඇති කළේ කොයි වගේ බලපෑමක්ද කියන කාරණාව පිළිබඳව අද අපි විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන යටතේ කතා බහ කරන්න සූදානමින් සිටිනේ. සුපුරුදු විදිහට මේ කර්තව්‍යයට අද මගෙත් එක්ක සම්බන්ධ වෙනවා මෙල්බන් වාසි ලේඛිකා දිලිනි ඊරියවල. දිලිනි, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලිනි.
ඔව්, අපි අද දවසේදී මාතෘකා කරගන්නේ ලේඛිකා අනුලද සිල්වා නිර්මාණකාරිණියගේ නිර්මාණ හරහා ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් විශ්ව සාහිත්‍යයේ කාන්තා චරිත පිළිබඳවත්, මේ කාන්තා චරිත සිංහල සාහිත්‍යයටත් ලාංකීය පාඨකයාගේ සිත් සතන් තුළටත් ඇති කරපු බලපෑම පිළිබඳව අපි සුපුරුදු පරිදි අද දවසේදී මේ ප්‍රස්තුත කරගන්න නිර්මාණකාරිණියගේ වටපිටාව ටිකක් හඳුන්වා දෙන්නට කැමතියි. මුලින්ම අනුලද සිල්වා ඇය අම්බලංගොඩ ග්‍රාමයෙන් බිහිවුණු නිර්මාණකාරිණියක්. ඇය අකුරු කියවුවේ ඒ කාලයේ විසු පඬිවරයෙකු වුණු අම්බලංගොඩ බුද්ධදත්ත ස්වාමින් වහන්සේගේ අනුග්‍රහය යටතේ. ඊට පස්සේ ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිමාවනවත් එක්කම ඇයට ගුරුපත්වීමක් ලැබුණා. නමුත් ඇගේ හිත අරගත්තේ පුවත්පත් කලාව. ඊට පස්සේ ඇය මිහිර පුවත්පතේ උපකර්තෘ ධුරයකින් ඇගේ මාද ජීවිතය පටන් ගත්තා. ඊට පස්සේ තරුණි, සිරිකත, වනිතා වෙත්ති, යෞවන, හඳමාමා වගේ පුවත්පත් හරහා කාන්තාවන් සහ දරුවන් දිරිමත් කරමින් ඇය විශ්‍රාම යන තෙක්ම ලේඛන කලාවත් එක්ක කල්ගත කරා. ඉතින් ඇගේ නිර්මාණ පිළිබඳව අපි අවධානයට ලක් කළොත්ින් ඇගේ ස්වතන්ත්‍ර නිර්මාණවලට වඩා අනුලද සිල්වා නිර්මාණකාරිණිය වඩාත් නැඹුරු වෙලා තිබුණේ පරිවර්තනවලට. ඉතින් ඒ නිසා තමයි අද අපි විශේෂයෙන්ම ඇය පිළිබඳවත් කතා බහ කරන්නේ. ඇගේ පරිවර්තන සාහිත්‍ය හරහා විශ්ව සාහිත්‍යයේ නැ ලාංකීය සාහිත්‍යයට අරගෙන ආපු චරිත මොනවද කියලා. ඒ අතරිනුත් කාන්තා චරිත තමයි ඇය ප්‍රස්තුත කරගන්නේ ඇගේ බොහෝ නිර්මාණවලට. ඇයගේ ස්වයං රචනා විදිහට නවකතා 14ක් තියෙනවා, පරිවර්තන කෘති විදිහට කෘති 28ක් තියෙනවා, ළමා කෘති 12ක් ඇය අතින් නිම වෙලා තියෙනවා, යෝන් කතා 9ක් ඇය රචනා කළා තියෙනවා. මේ විදිහට තමයි ඇගේ නිර්මාණ කර්තව්‍ය පිළිබඳව කතා බහ කරද්දී අපිට කරුණු සඳහන් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. දිනෙන අපි අනුලද සිල්වා කියන ලේඛිකාවගේ නිර්මාණවලට බොහෝ කොට පාදක වෙලා තියෙන්නේ කාන්තා චරිත මූලික කරගත්ත කතා වස්තු නිසා. මුලින්ම ටිකක් මම අවධානය යොමු කරන්න කැමති ඔබත් සමග, මේ අනුලද සිල්වා තමන්ගේ නිර්මාණවලට ග්‍රහණය කරගත්තේ කොයි වගේ ලක්ෂණ සහිත කාන්තාවන්ද කියලා.
ඇත්තටම දිරුක්ෂි, අනුලද සිල්වාගේ කෘතීන් ගත්තාම අපිට පේනවා ඇය ස්ත්‍රී චරිත, කාන්තා චරිත මෝහනපාන බොහොමයක්, අභියෝග, කරදර, වේදනාවල් කියන මේ කාරණා බොහොමයක් ආවරණය වෙන විදිහට තමයි රචනා කරලා තියෙන්නේ ඇගේ නිර්මාණ. බොහොමයක් පරිවර්තන, ඇගේ බොහොමයක් පරිවර්තන, සත්‍ය සිදුවීම් අලලා ලියවුණු කතාවල පරිවර්තන. ඇය බොහෝ විට කතා කරන්නේ ආයුධවලින් යුද්ධ කරන කාන්තාවන් ගැන නෙමෙයි. නමුත් යුදමය තත්ත්වයන් යටතේ පවා ජීවන අරගලයට මුහුණ දෙන සැබෑ කාන්තාවන් ගැන තමයි අනුරද සිල්වා බොහෝ විට ඇගේ පරිවර්තන තුළින් විතරක් නෙවෙයි ස්වතන්ත්‍ර නිර්මාණ තුළින් පවා කතා කරන්නේ. ඇගේ විශේෂත්වය තමයි මම දකින හැටියට ඇලියන ස්වතන්ත්‍ර නිර්මාණයක් හෝ වේවා, පරිවර්තනයක් හෝ වේවා, ළමා කතාවක් හෝ වේවා, මේ සියලු දෙයට ඇය සත්‍ය සිදුවීම් පාදක කරගන්නවා.
ඔව්, දැන් අපි මේ ඇය පිළිබඳව කතා බහ කරද්දී අපි මීට කලිනුත් සඳහන් කළා ඇය කාන්තා චරිත තමයි මූලික කරගන්නේ. ඇයත් කාන්තාවක්. එතකොට ඇය කාන්තාවක් විදිහට විශ්ව සාහිත්‍යයේ සිටින නිර්මාණකරණයට බඳුන්වුණු සැබෑ කාන්තා චරිත දකින්නේ කොහොමද කියන කාරණාවත් ඇගේ ලේඛන කලාව හරහා ලාංකීය පාඨකයන්ට හඳුනා ගන්නට ඉඩකඩ ලැබෙනවා. දැන් අපි ඇගේ අපේ ශ්‍රී ලාංකීය පාඨකයන් බොහෝ දෙනෙක් ඇලුම් කරපු දෙවියන්ගේ අඩවිය කියන කතාව අපිට ගන්න පුළුවන්. බොහෝ දෙනෙක් මේ කෘතිය කියවලත් ඇති. ඒ වගේ නිර්මාණ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඇත්තටම මේ ඇය සතුව යම් කිසිවූ ස්ත්‍රීවාදී ලක්ෂණ තියෙනවාදෝ කියන සැකයක් බොහෝ දෙනෙකුට ඇතිවෙනවා. ඇයත් කාන්තාවක්, ඇය තවත් කාන්තා චරිතවලින් කාන්තාවක් මෙසේ විය යුතුයි, කාන්තාවක් සතු අයිතිවාසිකම් මේ විය යුතුයි කියලා කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින ලේඛකාවක්ද කියන ප්‍රශ්නෙත් එනවා. විශ්ව සාහිත්‍ය ඇසුරු කරන කෙනෙක් විදිහට දිල්නි, ඔබට මොකද හිතෙන්නේ සම්බන්ධ?
ඇය ස්ත්‍රීන් වෙනුවෙන් පෙනී සිටින්න කාන්තාවක් හැටියට මම පුද්ගලිකව දකින්නේ නැහැ ඇගේ නිර්මාණ තුළින්. ඇය ඇත්තටම කරන්නේ ස්ත්‍රීන්ගේ ආත්ම ශක්තිය නගා සිටුවෙන පරිදි නිර්මාණය වුණ කෘතීන් ලංකාවේ අපේ සංස්කෘතිය තුළ ඉන්න කාන්තාවන්ට සමීප කිරීම තමයි ඇය කරන්න උත්සාහ කරන්නේ. ඒ තුළින් ඇය කාන්තාවන්ට කියන්න හදන්නේ, ඔබ මේ ඉල්ලන සමායිතිවාසිකම්, ඔබ මේ කරන ඉල්ලීම්, ඔබ මේ අරගල කරන කිසිම දෙයක් ඔබට අරගල කරන්න තරම් දේවල් නෙමේවා, ඔබ තුළ තිබෙන දේවල්. ප්‍රධාන වශයෙන් ඔබ කළ යුත්තේ ඒවා ඔබ තුළ තිබෙන බව තේරුම් ගැනීම සහ ඒ තිබෙන දෙයින් ප්‍රයෝජන අරගෙන සැබෑ කාන්තාවක් සේ ආත්ම ධෛර්යය උපදවාගෙන තමන් වෙනුවෙන් තමන් නැගී සිටින්න කියන එක තමයි ඇය මං හිතන්නේ ඇගේ සියලුම ස්වතන්ත්‍ර නිර්මාණ සහ පරිවර්තන තුළින් කියන්න උත්සාහ කරන්නේ. ඇයගේ වචන වලින් කියන ඇය ස්ත්‍රීවාදය අනුමත කරන්නේ නැහැ, මොකද කාන්තාවක් සතුව තියෙන දෙයක් වෙනුවෙන් අමුතුවෙන් අරගල කර යුතු නැහැ කියන එක.
අපි මේ ඇගේ නිර්මාණ පිළිබඳව ටිකක් කතා බහ කළොතින් මේ අප්‍රතිහත ධෛර්යයෙන් යුක්ත වුණු කාන්තාවන් සමහරලාට රෝල් මොඩල්ස්ලා කියලා, කියන්නේ උදාහරණයට ගත හැකි චරිත විදියට ඇය තමන්ගේ කෘතීන් තුළින් ශ්‍රී ලංකේය පාඨකයන්ට යම් යම් විශ්ව සාහිත්‍යයේ සිටින කාන්තාවන් හඳුන්වලා දුන්නා. අපි උදාහරණ කීපයක් කිව්වොත් දෙලිනෙම දැන් අපි මොහොතකට කලින් කළ දෙවියන්ගේ අඩවිය කෘතිය, ඊට අමතරව
ඔව් දෙවියන්ගේ අඩවිය කෘතිය මේ බෙටි මහමුදී ලියන කෘතිය, ඇගේම ජීවිත කතාව අලලා ලියන කෘතිය. ඒක තමයි ඇත්තටම මං හිතන්නේ අනුරද සිල්වාගේ ඉතාමත්ම ජනාදරයට ලක්වන කෘතිය. ඊට අමතරව ඇත්තටම අපිට දකින්න ලැබෙනවා මයි ගර්ල්හුඩ් තස්ලිමා නස්රින් ලියපු ගෝපා මාජුම්දා ඉංග්‍රීසියට පරිවර්තනය කරපු පොත. ඇත්තට මයි චයිල්ඩ්හුඩ් කතාවේදී තස්ලිමා නස්රින් ලියන්නේ වයස අවුරුදු 13 දක්වා ඇගේ ජීවිත කතාව. ඒකෙදී ඇය කතා කරන්නේ ආගම්වාදී පවුල් පරිසරයක් ඇතුලේ ආගම ප්‍රශ්න කරන කුඩා දියණියක් ගැන. ඒ වගේම ගුඩ්බයි සරයේවෝ, ඒක ආයුබෝවන් කියලා අනුලද සිල්වා පරිවර්තනය කරනවා. ගුඩ්බයි සරයේවෝ ලියන්නේ ඇඩ්ගර් රීඩ් සහ හනා ෂොෆීල්ඩ් සහෝදරියන් දෙදෙනෙක්, ඔවුන් දෙදෙනාගේ කතාව. මේ කතාව අර දෙකටම වඩා වෙනස්. මේ කතාවේ ඇත්තටම කතා කරන්නේ යුද්ධමය වාතාවරණයක් ඇතුලේ සරණාගත බවට පත් වෙන එක සහෝදරියකගේ ජීවිත සටන සහ යුද බිමේ මෝටාර් හඬ මැද්දේ ඇතිවන බිහිසුණු තත්ත්වයන් යටතේ තමන් තුළම ඇතිවන ජීවන අරගලය තවත් සහෝදර සහෝදරීන් 5 දෙනෙක් බලා ගන්න ගමන් මේ ඇට්කාරේඩ් කුසගින්න පුරවා ගන්න ගෙනියන ජීවන අරගලය සහ තමන්ට සමීප වෙන්න තමන්ගේ අම්මට ඇති නොහැකියාව යටතේ සහ යුද්ධමය තත්ත්වය යටතේ විවිධාකාර මනෝ ව්‍යාධීන්ට ලක් වෙච්ච තාත්තෙක් ඉන්න දරුවෙක් විඳින දුක, මේ දෙකත් එක්ක සහ සහෝදරයන් දෙදෙනා එකිනෙකාට පොරොන්දු වෙනවා වෙන වෙන මොහොතේ අපි කොහොමhari නැවත හම්බ වෙනවා කියලා. ඒ පොරොන්දුව රැකගෙන මේ සහෝදරියෝ දෙන්න රටවල් දෙකක තනි තනිව කරන වෙනම යුද්ධයක් ගැන කතාවක්. ඒ හැම තිස්සෙම අර පොරොන්දුව ජීවමානව රැකගෙන අවසානයේ එකතු වෙලා තමන් විඳපු දුක ගැන පොතක් ලියන්න තරම් ධෛර්යමත් වෙන මේ සහෝදරින් දෙන්න ගැන කතාව. ඊළඟට ඩිෆිකල්ට් ඩෝටර්, ඒක තවත් විදිහක කතාවක්, මංජු කපූර් ලියන්නේ. ඒක පරිවර්තනය වෙනවා හිතුවක්කාර කෙල්ල නමින් අනුරද සිල්වාතින්. මෙතින්දි කතා කරන්නේ ප්‍රේමය නිසා ජීවිතය තැන් තැන් වලින් වරද්දාගත්ත කාන්තාවක්. නමුත් ඒ මුළු කාලය තුළම අධ්‍යාපනයේ වටිනාකම අවබෝධ කරගත්ත සහ ප්‍රේමය වෙනුවෙන්ම කැපකිරීම කරගෙන අතිශයින් වද වේදනා විඳගෙන නමුත් ප්‍රේමයම ජයගත්ත, ජීවිතයම ජයගත්ත තවත් කාන්තාවක් ගැන. ඉතින් ඒ අනුව ගත්තාම අනුරද සිල්වා ඇත්තටම කාන්තාවකගේ අත්දැකීම් විවිධ පැතිකඩවල් වලින් දැකපු පරිවර්තන තුළින් අපේ කාන්තාවන්ට අතිශය විශාල වශයෙන් බලපෑමක් ඇතිකරන්න හැකියාවක් තිබුණ නිර්මාණාත්මක භාවයතින් ඉතාමත්ම ශක්තිමත් ලේඛිකාවක්.
ඔව් ඔබ ඔය සඳහන් කරපු කෘති ගණනාවක් කරහා විවිධ චරිත ශ්‍රී ලාංකීය පාඨකයන් හඳුනාගත්තා. දැන් අපි බොහොම ජනාදරයට පත්වන කෘතිය විදිහට දෙවියන්ගේ අඩවිය කෘතිය විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. මොකද අපේ ශ්‍රී ලාංකීය පාඨකයන් බොහෝ දෙනෙක් කියවපු පොදු කෘතියක් ඕක. ඉතින් ඔබට සමීප කෘතියක් උදාහරණයට ගැනීම මේ අපි කතා බහ කරන දේවල් බොහොම සමීපව ඔබට දැනෙන්නට ඉවහල් වේවි කියලා අපි විශ්වාස කරනවා. Not Without My Daughter යනුවෙන් මේ බෙටි මහමුද් ලියපු මේ කෘතිය පසුකාලීනව චිත්‍රපටයකටත් නැගුණා. ඔබට අන්තර්ජාලය හරහා එයත් නරඹන්නට පුළුවන්. ඊට පස්සේ දිලිනී ඔබ සඳහන් කරපු ආකාරයට My Name is Mato බෙටිගේ දියණිය ලියපු කතාව, ඊට පස්සේ My Girlhood, Difficult Daughters මේ වගේ නොයෙකුත් කෘති හරහා විවිධ චරිත, එක වපසරියකට සීමා වුණු චරිත නෙමෙයි, ඇතම් චරිත ආගමින්ද පීඩිත තත්ත්වයට පත් වුණා, ඇතම් අය ප්‍රේමය නිසා, ඇතම් විට සමාජීය යම් යම් හේතු නිසා යුද වාතාවරණ වලට හසුණු කාන්තාවන්, දරිද්‍රතාවයට හසුණු කාන්තාවන්, මේ වගේ නොයෙකුත් චරිත, මේ වගේ විවිධාංගීකරණයක් ඇගේ ග්‍රන්ථ රචනයේ අපිට දකින්නට පුළුවන්. මේ විවිධාංගීකරණයට ලක්වුණු මේ විශ්වීය කාන්තාවන්ගෙන් ශ්‍රී ලාංකීය පාඨකයන්ගේ සාහිත්‍ය රසයට කොයි වගේ පිටිවහලක් ලැබෙනට ඇති කියලා අපිට උපකල්පනය දෙන්න පුළුවන්ද දෙල්නි?
ඇත්තටම දිල්රුක්ෂි, ලංකාවේ අපේ සංස්කෘතිය යටතේ කාන්තාව කියන චරිතය රැකියාවට යනවා, ගෙදර එනවා, දරුවෝ බලා ගන්නවා, ස්වාමියාගේ වැඩ කටයුතු කරනවා, නිවසේ වැඩ කටයුතු කරනවා, මොකක් හරි අතිරේක ආදායම් මාර්ගයක් තියෙනවා නම් ඒක කරගන්නවා, ජීවත් වෙනවා. ඔච්චර තමයි අපි දකින්නේ ගෙවල් ඇතුලේ.
ඒ කියන්නේ මේ ලෝකයේ සිටින එකම චරිතය තමයි මේ රැකියාව හමාර කරලා තව රැකියාවකට යන එක. ඒ කියන්නේ ගෙදර රැකියාවක් තියෙනවා තව.
ඔව් අනිවාර්යෙන්. කාන්තාව කියන්නේ රැකියාවක් කරන කාන්තාව හැටියට වෙන් කරන්න බැරි ජාතියක්. මොකද ගෘහණිය කියන්නේ රැකියාවක් කරනව නොමිලේ.
වොලන්ටියර් සර්විස්.
වොලන්ටියර් සර්විස් එකක් කරනවා. මම ඔය කිව්වේ බහුතරයක් කාන්තාව ගැන. අනුලද සිල්වා තමන්ගේ කෘතිය තුළින් ඔය කියන බහුතරයක් කාන්තාවන් සහ සුළුතරයක් කාන්තාවන් කියන දෙකොටසටම ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කරලා කියන්නේ කාන්තාවන් හැටියට ඔබ තුළ ඇති ධෛර්යය, ඔබ තුළ ඇති ශක්තිය, ඔබ තුළ ඇති ආත්ම විශ්වාසය කියන දේවල් සුළු කොට තකන්න එපා. ඔබ වටිනා කෙනෙක්. මිනිසුන්ට නැගී සිටින්න පුළුවන් කොතරම් දුරකටද, ඒ දුර කාන්තාවන්ටත් නැගී සිටින පුළුවන් කියන පණිවිඩය අනුලද සිල්වා කාන්තාවන්ට දෙනවා. දැන් අපේ කාන්තාවන් තුළ ඔය කියන පණිවිඩය ගන්න පුළුවන් ධෛර්ය පවා නැති තත්ත්වයක් ලංකාවේ අපේ සංස්කෘතිය තුළ තියෙනවා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අපි දකින කාන්තා චරිතත් එක්ක ගත්තහම සංස්කෘතිය විසින් අපිට දීලා තියෙන ඒ දකුණු ආසියාතික කාන්තා මානසිකත්වය හරි මොකක් හරි නිසා සමහර කාන්තාවන් ඉන්නවා තමන්ගේ දක්ෂතාවයන් තමන්ගේ ස්වාමි පුරුෂයා අභිභවා යාම වළක්වාගෙන ඉන්නවා. අපි දන්නවා බීමත් පුරුෂයෙන් ඇවිල්ලා කාන්තාවන්ට පහර දෙන සිදුවීම් අපි දකිනවා. ඒ ගුටි කාගෙන දරුවෝ හින්දා කියලා ඉවසගෙන ඉන්න කාන්තා චරිත අපි දකිනවා. ඔය චරිත හැම එකක්ම තුල සාහිත්‍ය තියෙනවා, දක්ෂතාවය තියෙනවා, ජීවිත අවබෝධය තියෙනවා. මේ හැම දෙයක්ම තියාගෙන ඇයි මෙහෙම මේ පීඩාවට, හිංසාවට ලක් වෙන්නේ කියන ඒ ප්‍රශ්නය තමයි අනුරුද්ධ සිල්වා ඇගේ කෘතින් තුලින් ආන්නේ. ඔබට වඩා පීඩා විඳින හැබෑ ගැහණියක් ඒ අනුරුද්ධ සිල්වා පරිවර්තනය කරන පොත් තුල සිටිනවා. එම ගැහණියට එම දුක්ක පීඩාවන් විඳ ගන්න පුළුවන් වුණා නම්, ජය ගන්න පුළුවන් වුණා නම් ඔබේ දුක මොකද්ද කියලා අනුරුද්ධ සිල්වා ඇගේ පොත් වලින් නහන හොඳම උදාහරණේ දෙවියන්ගේ අඩවිය. මුළු රටකට විරුද්ධව නැගී සිටින්නේ බෙටි මහමුදී ඇගේ දරුවත් එක්ක. මුළු ආගමකට විරුද්ධව නැගී සිටින්නේ. මුළු නීති පද්ධතියකින් ගැලවිලා යන්නේ ඇගේ දරුවත් අරගෙන. ඒ ගිහිල්ලත් ඇයට නිවනක් නැහැ. ඇය බියෙන් ජීවත් වෙනවා. ඇයි? තමන් විවාහ වෙලා හිටපු ඉරාන ජාතික වෛද්‍යවරයාගෙන් ලැබිච්ච තාඩන පීඩන නැවත ලැබෙන්න පුළුවන් තමන්ගේ රට ඇතුලේ පවා කියන බියෙන් ඇය ජීවත් වෙනවා. නමුත් ඇය කඩාගෙන යනවා. ඇය නිදහස ලබනවා එක්තරා විදිහකට. ඉතින් ඒ එක චරිතයක්. ඔය වගේම තව කාන්තා චරිත ගොඩක් ගැන අනුරද සිල්වාගේ පරිවර්තන තුළින් අපිට දකින්න පුළුවන්. තවත් එක් අතිශයින්ම වැදගත් චරිතයක් තමයි චයිල්ඩ් ඔෆ් ටිබෙට් කියන කෘතිය සොනාම් යන්චෙන් විසින් රචනා කරනවා ජොයනා ලුම්ලි එක්ක එකතු වෙලා. සොනාම් ලියන්නේ ඇගේ කතාව. කුඩා දරුවෙක් වෙඳිද්දි වයස අවුරුදු 7ටත් කලින් වහල් සේවයේ යෙදවෙනවා. ඊළඟට අතිශයින්ම පීඩනයට හිංසනයට ලක් වෙනවා ටිබෙටය තුල. ප්‍රධානම හේතුව තමයි චීන ආක්‍රමණ. ඒ වලින් ගැලවිලා ඈට හිමාලය කඳු තරණය කරන්න සිද්ධ වෙනවා පුංචිම වයසේදී භික්ෂුන් දෙදෙනෙක්ගේ උදව් ඇතුව. හිමාලය තරණය කරලා ඉන්දියාවට යනවා. ඉන්දියාවේදී තරණ පීඩනවලට ලක් වෙනවා. යෝන් වේදී දරුවෙක් වදනවා. අවාසනාවට දරුවා වැගෙන ඈත් වෙනවා. කාත් කවුරුත් නැතුව තට්ට තනියම බ්‍රිතාන්‍යයට කොහොම හරි යනවා. බ්‍රිතාන්‍යේදී විවාහ වෙනවා සුදු ජාතිකයෙක් සමග. එතෙන්දි එක්තරා සාදයකදී ටිබෙට් ගීයක් ගායනා කරනවා. ඒ ටිබෙට් ගීය ගායනා කිරීමේ කුසලතාවය දැකලා ප්‍රසිද්ධ කණ්ඩායම් ගායකෙක් ඇවහුගේ කණ්ඩායමට බඳව ගන්නවා. එතනින් ඇය ජීවිතේ වෙනස් කර ගන්නවා. ඒ කතාව හරිම ලස්සනට පරිවර්තනය කරනවා අනුලද සිල්වා. තිබ්බත දියණි යනුවෙන් ඇගේ පොත නම් කරනවා. එතෙන්දී ඇය කියන්න හදන්නේ ජීවිතය ජයගත්තා කියන එක නෙමෙයි. ඇත්තටම මේ පොතේ ප්‍රධානම අරමුණ ජීවිතය ජයගත්තා කියන එක නෙමෙයි. නමුත් අතාරින්නේ නැහැ කියන එක, අප්‍රතිහත ධෛර්යය කියන එක. ඈට ඇගේ දරුවා හොයාගන්න මේ සංගීත කණ්ඩායමෙන් ඈ ලබන ජනප්‍රියත්වය ඈ ප්‍රයෝජනෙට ගන්නවා. ඈට දරුවව හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ ජීවිතයේ අතාරින්නේ නැතිකම ගැහැණුන්. දැන් අපි මෙල්බර්න් නගරය ඇතුළෙත් පේම කමියුනිටි එක ඇතුළේ අපි දකිනවා කාන්තාවන් ගෙවල් ඇතුළේ වද හිංසනයට ලක් වෙනවා. නමුත් කවුද ඒ ගැන කතා කරන්නේ? කිසි කෙනෙක් කතා කරන්නේ ඔවුන් වත්තේ ගැන කතා කරන්නේ. හේතුව ඇයි? තමන්ගේ සමාජ සත්වය ආරක්ෂා කරන්න, තමන්ගේ සැමියාගේ සමාජ සත්වය ආරක්ෂා කරන්න. නමුත් ඒ සියලු දේ ආරක්ෂා කරද්දී තමන් විනාශ කරගන්නේ තමන්ගේ ආත්මය. ඇත්තටම මේ අනුරුද්ධ සිල්වා කතා කරන්නේ එතෙන්ට.
හොඳයි දිලිනේ, අපි ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට. මෙවරත් සම්බන්ධ වීම පිළිබඳව අද අපි ප්‍රස්තුත කරගත් ශ්‍රී ලාංකීය නිර්මාණකාරිණිය අනුලද සිල්වාගේ නිර්මාණ හරහා ශ්‍රී ලාංකීය සිංහල සාහිත්‍යයට ගොඩබට විශ්ව සාහිත්‍ය කාන්තාවෝ කියන කාරණාව තමයි අද මේ ආකාරයෙන් විවිධ ස්වරූපයෙන් දිගහැරුමට අපිත් එක්ක සම්බන්ධුනේ මෙල්බන් අපේ ලේඛිකාව දිලිනීරියවල. දිලිනී, ඔබට බොහොම ස්තුතිවන්ත වෙමින් අපි මේ වර සාකච්ඡාව නිමාවට පත් කරනවා. ඒ අතරතුරේදී අපි ඔබට මතක් කරන්න කැමතියි මේ සාකච්ඡාව පසුවට ඔබට සවන් දෙන්නට පුළුවන් අපගේ වෙබ් අඩවියට ගිහිල්ලා www.sbs.com.au/sinhalese වෙබ් අඩවියට යන්න. අපි මාසික විශේෂාංග සඳහාම වෙනම තීරුවක් අන්තර්ගත කරලා තියෙන වෙබ් අඩවියට SBS සිංහල වැඩසටහනේ මාසික විශේෂාංග කියලා. ඒ විශේෂාංග තීරුවට ඔබ ඇතුළු වුණොතින් පසුගිය විශ්ව සාහිත්‍යයේ සාකච්ඡාවලටත් ඔබට සවන් දෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගියවර ජූලි මාසයේ කතා බහට ලක් කළේ ජූලි 18 වෙනිදාට ඉදලා තිබුණු ජාත්‍යන්තර මැන්ඩෙලා අනුස්මරණ දිනයත් නිමිති කරගෙන අප්‍රිකානු වර්ණ ભેදවාදයේ අඳුරමැදින් පායා ආ විප්ලවවාදී කලුතරුව මැන්ඩෙලා පිළිබඳවයි. ඔහුගේ ජීවිත කතාව කොහොමද සාහිත්‍යයේ දිගහැරුණේ කියන කතාව ඔබට නැවත වතාවක් සවන් දෙන්නට පුළුවන් වෙබ් අඩවියට ගිහිල්ලා. මේ විශේෂාංගයත් වෙබ් අඩවියේ තියෙනවා වැඩසටහනින් අනතුරුව. එහෙමනම් අපි තවත් මාසයකින් පස්සේ තමයි විශ්ව සාහිත්‍ය සිංහල පියසටහන තුළින් ඔබව හමුවන්නේ.
විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සොයායන සාහිත්‍යමය චාරිකාව සෑම දෙමසකටම වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලියෙන්. මීට පෙර විකාශය වූ විශ්ව සාහිත්‍යයෙන් වැඩසටහන් වලට සවන් දෙන්නට පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට sbs.com.au/sinhalese